Next honorable Ravi Karuna Nayak, you have 14 minutes.
Mulasana Ruda Mantitumani, other Meveni Vedagat Vishak Sambadden, Watan Solpe Kataki Mirida Prasta, Lebima Sambadamagi, Stutia Prakashakanama, Velena Givusum Kiane, Ratakata, Avasya Deval Vagema, Ekitina Aitakara Deval Adukarala, Ekitina Vasya Rabagana. දක්ෂතාවය අපිට තිබිය යුතුයි කියන එක මුලින්ම කියන්න කැමතියි. නමුත් වෙළඳ ගිවිසුම් තුලින් රටට විශේෂ වැදගත් දේවල් ඇති වෙනවා කියන එක මං හිතන විදිහට අපේ ඉතිහාසයෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේකෙන් වෙළඳ ගිවිසුම් අවශ්‍යද නැද්ද කියන ප්‍රශ්නේ මේ මෑතකදී අපිට පෙන්ලා තියෙනවා මාධ්‍ය තුලින් නොඑක් නොඑක් අය විශේෂ ප්‍රකාශ කළා තියෙනවා. නමුත් අපට මේ නිදහස ලබාගෙන අවුරුදු 70ක් තුලින් රටේ කොතරම් සංවර්ධනයක් වෙලා තියෙනවද නැද්ද කියන එක අපිට පේන්න තියෙන සාක්ෂි තුලින් අපි දරා ගන්න ඕන. අවුරුදු 70ක් නිදහස ලැබුණාට ආර්ථික නිදහස ලැබා තිබෙනවද නැද්ද කියන ප්‍රශ්න තියෙනවා. මේක තමයි මං හිතන්නේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් පුංචි රටක අපේ ජනගහනය ලක්ෂ 270ක් තියෙන 225ක් තියෙන රටක අපිට අවශ්‍ය වන්නේ ඒ රටේම නිෂ්පාදනය කළා ඒක වමාරු කරගෙන ඒකෙන් තියෙන වෙළඳාම මදි නම් එන අපි කොහොමද මේක ප්‍රචලිත කරන්න කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ අවස්ථාවේදී තමයි වෙළඳ ගිවිසුම් අවශ්‍යතාවයක් තිබෙන්නේ. අපි ලංකාව ලෝකෙ වැදගත් තැනක භූගෝලීයව අපි පිහිටලා තිබෙනවා කියලා කියනවා වගේම ඒකෙන් ඒකෙන් වැඩිම වාසිය ලබා ගන්න පුළුවන් විදිහක කටයුතු කිරීම තමයි අවශ්‍ය වන්නේ. මෙන්න මේ අවස්ථාවේ තමයි වෙළඳ ගිවිසුම් අවශ්‍යතාවය ඉටුවන්නේ. මොකද වෙළඳ ගිවිසුම් තුලින් අපිට පුළුවන් වෙනවා දැන් අපිට දැන් තියෙන ඉන්දියාව ශ්‍රී ලංකාව අතර තියෙන මිත්‍ර වෙළඳ ගිවිසුම තුලින් අපට වාසි වෙලා තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ අපේ නිලධාරීන් මේකේ සම්පූර්ණ වාසිය රට ලබා ගන්නවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තිබෙන්නේ. අපේ නෙගෝෂියේට් අපේ සාකච්ඡා කරන යන කණ්ඩායම කරනවා නම් රටට ඔබින විදිහකට මේකේ වටිනාකම තියෙනවා. නමුත් හුඟ තැන්වල මට පෙන්ලා තිබෙනවා අපේ ඒ නෙගෝෂියේටින් ටීම් එක හරි සාකච්ඡා කරන මණ්ඩලය හරි තියෙන කණ්ඩායම ඒ කරන්නේ ඒගොල්ලන්ට කියන දේ මිසක් රටට ඔබින දේ නෙමෙයි කියන එකත් මතක් කරන්න කැමතියි. නමුත් මේ අවස්ථාවේදී ලංකාව ඉන්දියාව අතර තියෙන ගිවිසුමේ සාර්ථකත්වය තුලින් අපි පුංචි ලංකාව උපයෝගී කරගන්න ඕනේ මීට වැඩිය පුළුල් මට්ටමට මේ විදුලි ගිවිසුම ඇති කරන්න. අද උදේ කතා කරපු මන්ත්‍රීවරුන් මං හිතන විදිහට ඇත්ත වසන් කළා කතා කරන අවස්ථාවක් තමයි තිබ්බේ. නමුත් සැබෑ තත්ත්වය තුලින් බැලුවොත් පුංචි රටවල් වලට වාසිය වෙන්නේ මේ විදුලි ගිවිසුම් තුලින්. අපි බැලුවොත් සිංගප්පූර ඒකේ වාසිය අපි කතා කරමු. නැමත් බැලුවොත් කටා රට, හොංකොං රට, ඩුබායි, බෙල්ජියම්, නව සීලන්තය, අයර්ලන්තය, ඒ වගේම මොරිෂස් මේ වගේ රටවල් කේන්ද්‍රස්ථානය වශයෙන් පාවිච්චි කරගෙන තියෙන ලොකු රටවල් පාවිච්චි උපයෝගී කරගෙන ඒ රට සංවර්ධනය වෙලා තියෙනව නේද? බලන්න හොංකොං කොතරම් සංවර්ධනයක් වෙලා තියෙනවද? ඒ සංවර්ධනය ඒ පාවිච්චි කරේ නිකරුණේ ඔක්කොම මේ අපේ කියන්නේ හිතාගන්න නැතුව පුරුල් මට්ටමට විවෘත කිරීම තුලින් ඒකෙන් ලැබෙන වාසිය ඒ ප්‍රතිලාභය තමයි රටේ ඒ රටේ සංවර්ධනයට පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි 1948 නිදහස ලබා ගන්න අවස්ථාවේදී පුංචි ලංකාව ජපානයත් එක්ක සමකරොත් ඒක පුද්ගල ආදායම US ඩොලර් 49ක් තිබ්බ ලංකාවට ජපානයට තිබ්බේ US ඩොලර් 50යි. අද බලනකොට හරියට අවුරුදු 70කට පසුව ජපානයේ ඒක පුද්ගල ආදායම 48200යි ලංකාව 4150යි සිංගප්පූරුව 55000යි. සිංගප්පූරුව වගේ රටක අද තියෙන්නේ ලෝකෙ දෙවනිම වැඩිම පිටරට විදේශ සම්පත් තියෙන රටක්. දැන් මේ වගේ ඇයි ඇති වෙලා තියෙන්නේ? පුංචි සිංගප්පූරුවට මෙලෝ ස්වභාවික සම්පතක් නැහැ. නමුත් පිහිටලා තියෙන හොඳ තැනක නමුත් ඒගොල්ලෝ විවෘත වෙළඳ ප්‍රතිපත්තිය තුළින් ඒගොල්ලෝ පුළුවන් වෙලා තියෙනවා ඒ වෙනි පොඩි රටක් ලක්ෂ මං හිතන්නේ ඒ සිංගප්පූරුව ලෝකෙට විවෘත වෙන අවස්ථාවේදී මිලියන් 2ක විතර ප්‍රමාණයක් ජනගහනය තමයි තිබ්බ රට. නමුත් අද පුළුවන් වෙලා තියෙනවා ලෝකෙ දෙවැනිම වැඩිම සංචිත ලබා ගන්න පුළුවන් රට. ඉතින් ඒ වගේ එකක් සම්බන්ධයෙන් අපි වෙළඳ ගිවිසුමක් ඇති කරන්නේ අපේ වාසියට මිසක් සිංගප්පූරුව වාසියට නොවේ. මෙන්න මේක උපයෝගී කරගෙන තමයි මං හිතන විදිහට අපි විවෘත කරන් තියෙන්නේ. මහිතන්නේ අපි වාසුදේව නානයක්කාර මන්ත්‍රීමයි මමයි පාර්ලිමේන්තුවේ යන අවස්ථාවේදී මේ ගැන කතා කරා. මොකද එතුමගේ ඒ තියෙන දේශපාලන තියෙන ආර්ථික ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස්. නමුත් එතුමත් ඒ අවස්ථාවේදී පිළියරන් තියෙන වෙළඳාම විවෘත කරන්න අවශ්‍යයි. නමුත් ඒක කොහොමද ඒක ආරක්ෂා කරන්නේ කියන එක. එදා හිටියේ මේක ශ්‍රී ලාංකික වශයෙන් අපි හිතන්න ඕනේ කියලා. නමුත් අප හිතන්නේ පුංචි ලංකාව තියෙන ලෝකය ඇතුළේ මිසක් ලෝකේ තියෙන ලංකාව ඇතුළේ නෙවෙයි. අනේ ඒ නිසා මේක විවෘත කිරීම තුළින් අපට පුළුවන් ඒ වෙළඳාම අපේ වාසිය ලබා ගන්න. දැන් මේ සිංගප්පූරුවේ වෙළඳ කිව්සමත් එක්ක පෙන්නලා තියෙන නොමය යන ප්‍රකාශ තුළින් තමයි මේකේ තියෙන භයානක භාවය පෙන්නලා තියෙන්නේ. නමුත් මේකේ මෝඩ් 4 එක, ඒ කියන්නේ කිසිසේත්ම මේකේ රටින් රටට ඒ සංක්‍රමික කරන සේවක පිරිස කරන්න බැරි නිසා එවැනි දෙයක් මං හිතන්නේ අනවශ්‍ය බියක් ඇති කළ තියෙනක තමයි කළ තියෙන්නේ. නමුත් මේක තමයි අපි ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. පුංචි ලංකාව අවුරුදු 70ක් මේ රටේ නිදහස ලබන ආර්ථික නිදහස ලබා ගත්තේ නැත්නම් අපි මේක ප්‍රයෝගික කරගෙන මං කිව්වා වගේ කටාරට අද සංවර්ධනය වෙලා තියන්නේ ඇයි? මේ විවෘත වෙළඳ ප්‍රතිපත්තිය තියෙන එක හැම රටක් එක්කම විරුද්ධ ගිවිසුම් තියෙනවා. ඒ වගේම තමයි හොංකොං. අද අපි කතා කරනවා හොංකොං චීනයට කොතරම් උදව් වෙලා තියෙනවද? මේ පුංචි ලංකාව ඉන්දියාවට ඒ උදව් කරන ප්‍රමාණය තමයි අපට මේ වගේ ගිවිසුම් තුළින් විවෘත කරන්න පුළුවන් වන්නේ. සිංගප්පූරුව අපිට කිසිසේත්ම අපිත් එක්ක ගිවිසුම් ගත්තේ නැත්නම් සිංගප්පූරුව කඩාවැටෙන්නේ නැහැ. නමුත් අපට පුළුවන් මේ සිංගප්පූරුවත් සමග ඒකබද්ධ වීම තුළින් අපේ ඒ තියෙන පෝෂණ භාවය අපට තුරා ගන්න. අන්න ඒක තමයි මං හිතන්නේ මේ අවස්ථාවේ කරන්න අවශ්‍ය වන්නේ. නමුත් පොඩි රටවල් තමාගේ වෙළඳ ප්‍රතිපත්තිය ඇති කරන්න අවශ්‍ය වන්නේ සියලු දෙනාත් එක්ක මිත්‍රශීලී ගමනක් මිසක් නෑ මේ අපේ විතරයි කවුරුත් එන්න ඕනේ නැහැ කියන මතේ ගියොත් අපටයි ඒකේ ප්‍රතිවිපාක ඇතිවන්නේ. අද ඒක පේන්න තියෙන කරුණක් ලෙස තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්නේ. දැන් ඉන්දු ලංකා ගිවිසුම තුලින් මට මතකයි මේක අස්සම් කරන අවස්ථාවේදී නොඑක් මත මතාන්තර තිබ්බා. නමුත් ඒ අවස්ථාවේදී ඉන්දියාවෙන් මේ රටට ලක්ෂ නිදුසුණක් වශයෙන් ගත්තොත් ඒකෙන් භාණ්ඩ 10ක් එව්වොත් මෙහාට අපි එහාට එව්වේ එකයි. නමුත් වෙළඳ ගිවිසුම විවෘත කිරීම තුලින් අද එහෙන් 10ක් එවනකොට අපි මෙහෙන් 3-4ක් එවනවා. ඒක ප්‍රාථමික භාණ්ඩ වෙන්න පුළුවන්. නමුත් අඩුගානේ අපි අවස්ථාව ඇති කළ දීලා තියෙනවා මේ රටේ හුවමාරු කරන්න අවස්ථාව. ඒ වගේම තමයි ඉන්දියාවේ තියෙන කම්පැනි මෙහාට ඇවිල්ලා සමහර වෙලාවකට මෙහෙන් එහාට නිෂ්පාදනය කළ භාණ්ඩ එවන අවස්ථා තිබෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි සිංගප්පූරුව වගේ වෙළඳ ගිවිසුමක් ඇති කිරීමෙන් අපේ තියෙන වටිනාකම තියෙන්නේ. ඉතින් මං හිතන විදිහට මීට පෙර කතා කරපු මන්ත්‍රීවරු පාවිච්චි කරේ කිසිසේත්ම අස්සම් කළ නැති දේවල් උපයෝගී කරගෙන ඒකෙන් මේකෙන් බිල් එක මවලා තියෙන එක තමයි මට පේන්න තියෙන්නේ. මොකද වෙළඳ ගිවිසුම අවශ්‍යයි. නමුත් ඒ කරන අවස්ථාවේදී අප රටේ නිෂ්පාදන කරන අය ආරක්ෂා කිරීම අපේ සතු කාර්යභාරයක් වගේම අපි තරංකාරී තත්ත්වයකට දිඩ දෙන්න අවශ්‍යයි. ඒක ආරක්ෂා කිරීමෙන් ඒ තරංකාරී තත්ත්වය විවෘත කරන්න ඕනේ. හැබැයි අපේ තියෙන මේ ගිවිසුම් නෙමෙයි. මේව හොබවන ඒ නිලධාරීන්. අන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිලධාරීන් කරන්නේ රටට ඔබින දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒගොල්ලන් කරන්නේ යම් අනිත් රටකට අවශ්‍ය දෙයක් නම් මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. මේව තමයි නිවැරදි කරන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම තමයි වෙළඳ ගිවිසුම් තුලින් අපි පුංචි ලංකාවක තියෙන නිෂ්පාදනය මදිනම් ඒ තියෙන පරිභෝගිකයන්ට ඒක විවෘත කිරීමෙන් අපේ තරංකාරී තත්ත්වය වැඩි වෙනවා. දැන් මේක තමයි මේ වගේ වෙළඳ ගිවිසුම් ඇති කිරීමෙන් තියෙන්නේ. මොකෝ මේක සිංගප්පූරු දෙවනක විතර නෙමෙයි. සිංගප්පූරුවෙන් ඒ රටවල් වල තියෙන වෙනින් මාකට් වලට අපි අපේ ලංකාවේ මාකට් එක විවෘත කිරීම තමයි තිබෙන්නේ. ඒ නිසා මං හිතන විදිහට මූලාසන රුඩ මන්ත්‍රීතුමනි අප මේ අවස්ථාවේදී උපයෝගී කරගන්න අවශ්‍යයි. සිංගප්පූරුව විතර නෙමෙයි මේ වගේ තායිලන්තය වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්, මේ වගේ පුදුුවන් තරම් ගිවිසුම ඇති කිරීම තමයි අපි වගේ පුංචි ආනයන කරන රටක අපනයන කරන්න පුළුවන් ස්වරූපයක් ඇති කරන ඒ ක්ෂේත්‍රය ඇති කරන්න තියෙන්නේ. මොකද අපට තියෙන්නේ අර මගේ දේශපාලනගුරු ලලිත අතුරත්න කිව්වාගේ එක්ස්පෝර්ට් ඔෆ් පෙරිස්. මේක තමයි අපි සංකල්පයක් වශයෙන් ඇති කරන්න අවශ්‍ය වන්නේ. අපේ තියෙන මේ රටේ තියෙන නිෂ්පාදනය මේ රටට මදිනම් ඒක පිටරටකට අපනයන කරන්න පුළුවන් නම් ඕන ගුණ ගොඩක් ගුණත් අපනයන කරා නම් ඒකට ඩොලරයක් හම්බ වෙනවා නම් ඒක වැඩිය හොඳයි. ඒ මේ රටේ රුපියල් වලින් සංසරණය වෙනවට වැඩිය. අද රුපියල යම් විදියකින් අවප්‍රමාණ වීගෙන යන්නේ අපි අපනයන කරන ප්‍රමාණය මදි. මහ බැංකුවේ තියෙන කට්ටිය වෙනම පිස්සු දෙයක් කරන එක වෙනම දෙයක්. නමුත් අවශ්‍ය දේ තමයි අපට පුළුවන් තරම් අපනයන කිරීම තුළින් ඒ රුපියල ශක්තිමත් කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. ඒ නිසා කොහොමද මේක වෙන්නේ? අපි නිකම් මේ රටින් අපනයන කරන්න හැදුවොත් කිසිම වරප්‍රසාදයක් දෙන්නේ නැතුව ඒ රටකට ඒගොල්ල මොකටද මේ රට තියෙන ආදරය තියන්නේ? ඒ නිසා මං හිතන විදිහට මේ අවස්ථාවේදී රටේ ඔබින මට්ටමට මේ වෙළඳ ගිවිසුම් ඇති කරන එක මෙතනින් නවත්වන එක විතරක් නෙමෙයි අපේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරන්නම අවශ්‍යයි. නමුත් මේ වෙළඳ ගිවිසුම් තුලින් නෙමෙයි ඒක නැති වෙන්නේ. අපේ තියෙන පරිපාලනය තුලින් දැන් මහ බැංකුවේ තියෙන මෙවැනි පොලි අනුපාතය තුලින් මේ පොලි අනුපාතය වැඩිවීම නිසා තමයි දේශීය නිෂ්පාදන ප්‍රශ්නය තියෙන්නේ. අද සිංගප්පූරුවේ කෙනෙක් ගිහලා බැංකුවකින් ගන්න පුළුවන් 2-3 ණයක්. නමුත් අපේ ව්‍යාපාරිකයෙක් බැංකුවකට ගියොත් 15-16ක් පොලි ප්‍රමාණය ගන්න තියෙනවා. එතකොට කොහොමද නිෂ්පාදනය තරම් කරන්න පුළුවන් යන්නේ? ඔව් ඒවත් අපිට ගන්න නැහැනේ. තියෙනවත් ගන්න පුළුවන් ඒව ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි බලන්නේ රටට ආදරයක් තියෙන එක. ගත් එකට ප්‍රශ්නයක් නැහැ. ඒව වෙන්න තියෙන ඒවා ඒගොල්ලන්ට. අපි මේ අවස්ථාවේදී කියන්නේ ඒව නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. ඔබතුමාන කියන්නේ ඔයගොල්ලෝ දෙන්න ඕනේ අපි දෙන්නම් ඒක බලෙන් දෙපා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි කියන්නේ පොලි අනුපාතය. මේ රටේ පොලි අනුපාතය රටේ මහ බැංකුව මේ කරන විනාශය තමයි මේ වෙළඳ ගිවිසුම්ට වැඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අද අපි තරම් කරන්න පුළුවන්න්නේ කොහොමද 100-2-3 එක්ක අපේ 15-16 තියෙන පොලි අනුපාතය. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නය. අද මේ කරන එක තමයි අපි මේ මන්තුරු කතා කරන්නේ ඒ සම්බන්ධයෙන්. මේක තමයි අපි බලන්නේ. අපි යම් විදියකින් අපේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න පුළුවන් පොලු අනුපාතය අඩු කරන එක. තියෙන තීන්දුව ස්ථීරභාවයක් ඇති කිරීම. මේ අද උදේ කළා රෑ වෙනකොට වෙනස් කරනවා නම් මේක තමයි දේශීය නිෂ්පාදකයට බලපාන්නේ. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ මෙන්න මේකට ස්ථීරසාර විහිසුතුමක් ඇති කිරීමයි.
ඒ නිසා තව මිනිත්තු දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඉතින් මේ අවස්ථාවේදී මම නැවත කියන්නේ වෙළඳ ගිවිසුම් අවශ්‍යයි. ඉතින් මාලික් සමරවික්‍රම ඇමතිතුමා ඒ කළා තියෙන දේ යම් විදියකින් ඔවා මමත් වෙළඳ ඇමති වශයෙන් සිටින අවස්ථාවේදී දෝෂාරෝපණය වුණා. නමුත් අද වෙළඳ ගිවිසුමේ ඉන්දියාව වෙන්න පුළුවන්, පකිස්තානය වෙන්න පුළුවන්, බංගලාදේශ වෙන්න පුළුවන්. ඒ ඇති කළ තියෙන එක තුළින් වෙළඳාම වැඩි වෙලා තියෙනවා මිසක් අඩු වෙලා නැහැ. මෙතන තියෙන්නේ අපේ දේශීය නිෂ්පාදකයෝ බයයි තරංකාරී තත්ත්වයකට. නමුත් ඒ තරංකාරී තත්ත්වය ඇතිවන්නේ වෙළඳ ගිවිසුම් තුළින් නෙමෙයි. මම නැවත කියන්නේ පොලි අනුපාතය ප්‍රශ්න නිසා, රුපියල අවප්‍රමාණය වීම නිසා, ස්ථීර විසඳුම් සහ ඒ සම්බන්ධ ස්ථීර විසඳුම් නොගැනීම නිසා මෙන්න මේක තමයි තිබෙන්නේ. මේවත් ඇති කිරීම තුළින් අපට පුළුවන් වෙලා තියෙනවා ඒ තරංකාරී තත්ත්වයට අත් උදව්වක් දෙන්න. ඒ නිසා අපට මේ අවස්ථාවේ තිබෙන්නේ පුළුවන් තරම් වෙළඳාම වැඩි කරන්න. අපට පේන තත්ත්වය තමයි යම් විදියකින් ආනයන කරන රටක රුපියල අවප්‍රමාණ කිරීම තුළින් මේ රටේ වෙළඳාම වැඩි කරලා අපනයන වැඩි කරන්න බැහැ. මේක කොයි මහ බැංකුවේ කොයි කොටසකින් ආවත් අපි අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව පෙන්ලා තිබෙනවා. අවප්‍රමාණ වීම තුළින් හැම රුපියලක් අවප්‍රමාණ වෙනවා කියන්නේ අපේ අයවැයට බිලියන් 40ක් ඒ අවප්‍රමාණ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නයට විසඳන්න පුළුවන් එකම දේ තමයි වැඩිය නිෂ්පාදනය කිරීම. වැඩිය නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ විවෘත කිරීම. ඒ වෙළඳ විවෘත කිරීම තුළින් කොහොමද වෙන්නේ? මේ වගේ වෙළඳ ගිවිසුම් ඇති කිරීම තුළින්. මේ වෙළඳ ගිවිසුම් ඇති කිරීම තුළින් අපට මේ පුංචි ලංකාවට පිටරටින් කට්ටිය එනවට වැඩිය අපේ කට්ටිය ඒ රටට ගිහිල්ලා ආයෝජන කළා ඒකෙන් සම්පත ලබා ගන්න පුළුවන් හැකියාව අපේ තියෙනවා. අද කතා කරාම අපේ
ලංකාව
ලෝකයේ සුප්‍රකට නම් අද මේ ලංකාවේ තිබෙනවා. නැහැ නොවේ. ඒකෙන් අපිට තරම් කරන්න පුළුවන් ස්වරූපයේ තිබෙනවා. එහෙනම් අපට තිබෙන්නේ ආණ්ඩුවක් වශයෙන් අපට ඒයට අත්උදවක් දීමක්. Hand up, not a hand out that is required. That is what is required. So on this particular basis, presiding officer, I only want to ensure that we must basically feel, මං සිංහලෙන් කියුවාගේ ලංකාව ලෝකයේ ඇතුළේ තියෙනවා මිසක් ලෝකේ ලංකාව ඇතුළේ නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා අපේ වෙළඳ ස්වරූපය ඇති කරන්න අවශ්‍ය වන්නේ මුළු ලෝකයේත් එක්කම වෙළඳාම කරන්න පුළුවන් මිත්‍රශීලී ස්වරූපයක් ඇති කරගෙන පුංචි ලංකාව ආරක්ෂා කරන්න තියෙන අපේ ප්‍රතිපත්ති තුළින් මිසක් වෙළඳ ගිවිසුම් තුළින් නොවේ කියන එක මතක් කිරීමෙන් මෙවැනි ගිවිසුම් තව වැඩි ඇති කරන්න අවශ්‍යයි. පුංචි ලංකාව
තත්ත්වයෙන්
තුළ ඉදිරියට යන්න දේශ නිෂ්පාදනය ආරක්ෂා කරන්න අවශ්‍යයි. නමුත් ඒක කරන්නේ ගිවිසුම් තුළින් නොවේ, රටේ තියෙන ප්‍රතිපත්ති තුළින් කියන එක මතක් කරන්න
අවශ්‍යයි. මීළඟට ගරු වාසුදේව නානකර්මතුමා.
ගරු සභාපතිතුමනි, ස්තුතිය ඔබතුමාට.
ඔබතුමාට මිනිත්තු 8ක් තියෙනවා.
අපේ ගරු රවි කරුණානායක ඇමතිතුමා අලුත් සූත්‍රයක් දේශනා කළා. මහා බැංකුවේ පොලි රේටු අඩු නම් දේශීය කර්මාන්තකරුවා බේරේවි, රුපියල අවප්‍රමාණය මේ තරම් නොවැටෙනවා නම් අපේ රටේ ආර්ථිකය බේරේවි. නමුත් ඒ ඔක්කොම තමුන්නාසෙලාගේ ආණ්ඩුවේ කොටස් රුපියල අවප්‍රමාණය වීම මහාබැංකුවේ පොලිරේට්ටුව ඒ ඔක්කොම ඇතුළත් වූ තමුන්නාසෙලාගේ ආණ්ඩු ප්‍රතිපත්තිය තුළ තමයි මේ ගිවිසුම් මෙන්නේ. දැන් එතකොට මේ ගිවිසුමයි මහාබැංකුවේ පොලිරේට්ටුවේ ඉහළයාමයි රුපියල අවප්‍රමාණය වුණාමයි මේ තුනේ එකතු වුණාම තමයි අපට විනාශය වෙන්නේ. මේකයි අපි කියන්නේ. අපි කියන්නේ ආරක්ෂක පද්ධතියක් තියෙනවා නම් ඒ ආරක්ෂක පද්ධතියෙන් අපි ආවරණය වෙනවා නම් අපි ඕන කිසිමකට බය නැහැ. අනිත් එක අපි පොඩ්ඩක් කල්පනා කරන්න එපයි. සිංගප්පූරුව කියන්නේ බලවත් ආර්ථික රටක්. ඒ වගේම බලවත් දේශපාලන රටක්. ආසියාන් කලාපයේ රටක්. මේ රට අපිත් එක්ක කිසිමක් ගහනවද? මෝඩ කිසිමක්? සිංගප්පූරුව මේ දාපු කොන්දේසි යෝජනා මේ අයගේ බලාපොරොත්තු වෙන අපනයනයන් මේවා කරන්න බැරි වෙනවලු ලංකාවේ නීති අනුව. දැන් අපේ මලික් සමරවික්‍රම ඇමතුමා කියන්නේ මේ කියන ඒ ද්‍රව්‍ය ලංකාවට ගේන්න ඒගොල්ලන්ට ලැබෙන්නේ නෑ. ඒ වගේ කොම්පැනිවලට එන්න ලැබෙන්නේ නෑ. ඔය මේ නීති තියෙනවා අපේ. අපේ නීති අනුව තමයි ඒවා තීන්දුව වෙන්නේ. නෑ ඔබතුමා කිව්ව දේ මං කියන්නේ. නෑ පැහැදිලි කරන්න දෙයක් නෑ. ඔබතුමා කිව්ව දේමයි මං කියන්නේ. ඔබතුමා කිව්ව දේ මං කියන්නේ. මම අලුත් දෙයක් කියන්නේ. දැන් මං අහන්නේ සිංගප්පූරු කාර්යා මේවා දැම්මේ මොකටද මේ කිවිසුමට? මේවා කෙරෙන්නේ නැති දේවල් නම් සිංගප්පූරු කාර්යා මේවා දැම්මේ. අන්න නලින් මණ්ඩාර අමතුමා කිව්වා ඒවා තමයි අපේ උපාය මාර්ග. උපාය මාර්ග. එහෙනම් සිංගප්පූරු කාර්යා ගොනාට අන්දලා අපි මේ වැඩේ කරගත්තයි කියලාද කියන්න ඔබතුමා කියන්න. මගේ වෙලාවෙන් විනාඩි භාගයක් විතරක්
ගන්න. මේ විදියට ඉන්දියාව සමග සහ පාකිස්තාන සමග තියෙන කිසිමෙත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් කිසිම අපද්‍රව්‍යයක් ඇවිල්ලා නැහැ. මේක අපේ නීති රීති නිසා. The Indian FTA and the Pakistan FTA also have the same clauses.
හොඳයි මම ඔබතුමා කිව්ව දේ පිළි අරගෙන කතා කරන්නම්කෝ. ඉතින් මේවා එන්න බැරි නීති අපේ තියෙනවා. දැන් අපිත් සිංගප්පූරුවත් අතර බල සම්බන්ධතාවය බැලුවහම අපේ ඉතාම දුර්වල තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා තමයි අර ඉන්දියාවේ ගිවිසුමෙත් අපි යම් දියුණුවක් ලැබුවට ඉන්දියාව ලැබුවා ඒ වගේ කීප ගුණයක වැඩි වාසියක්. දැන් ඒක ෆ්‍රී ට්‍රේඩ් ගිවිසුමක්ද? අපි වාසියක් ලබනවා, එක්ස්පෝර්ට් වාසියක්. ඉන්දියාව ලබනවා ඒ වගේ දහ ගුණයක වාසියක්. එතකොට එතකොට ඒක අපි වාසියක්ද? දැන් ඉන්දියන් ගිවිසුම ගැන විශ්ලේෂණයක් කරා ඔබතුමාගේම අමාත්‍යාංශයෙන්. ඒ විශ්ලේෂණයෙන් කිව්වේ මොකද්ද? මේ ගිවිසුම අවසාන වශයෙන් බැලුවාම අපට සාර්ථකත්වයක් නැහැ. ඇයි? අපි අඩු කරපු අර රේගු බදු වලින් අපට වෙච්ච අලාභය බැලුවාම අපට ලැබිච්ච අපනයන වාසිය ඒකට හිලව් වෙනවා. මම දන්නවා ඔබතුමාට නිතරම මට බාධා කරන්න වෙනවා
කියලා. අපිට මේ ඉන්දියාවේ FTA එකෙන් අපි අපනයන කියන ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට අපනයන ක්‍රමයට වඩා වැඩි, හුඟක් වැඩි. Yes, under the FTA.
මුර පිස්සුවත්.
Nah, I'm telling you, I'll give you the fact. All the other
කතා ගන්නවා.
Nah, වෘත්තමා මං කියන්නේ.
ඉන්දියාවෙන් අපිට
නෑ, පොඩකින් ඉන්දියාවෙන් අපිට වැඩිම එන්නේ petroleum and vehicles and cement. These are not under the FTA. ඒක FTA එකේ යටතේ නෙමෙයි. FTA එකේ ඉන්දියාවෙන් අපිට එන බඩු ප්‍රමාණය, මිල ප්‍රමාණය අපි ඒගොල්ලන්ට අපනයන කරනවට වඩා ප්‍රමාණයට අඩුයි. මම ඒක ඔබතුමාට පැහැදිලි
කරන්න. මම තමුන්නාසේ දැන් කියන නිසා පිළිගන්නම්. ඉන්දියාව කිවිසුමක් ගහනවද ඒගොල්ලන්ට අවාසි වෙන ලංකාවත් එක්ක? ඒ මොන මොඩ කිවිසුමක්ද ඉන්දියාව එනං? ඒක තමයි මං කියන්නේ. තමුන්නාසේලා හිතනවා ලෝකේ ගුණාට අන්දලා අපට වාසි ගන්න පුළුවන් කියලා. ඉන්දියාව අපිට වඩා වාසියක් එන්නේ නැත්තම් ඉන්දියාව වගේ බලවත් රටක් අපට මේ දන් දෙන්න ගිවිසුම් ගන්නවද? ඒ නිසා මට සමාවෙන්න. ඔබතුමාට
වාසුදේව මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකයි තව තියෙන්නේ.
ඊළඟට බලන්න FDI. මේ FDI ගෙන්න ගන්න මොකටද මේ ගිවිසුම? කොහොමත් FDI එනවා නම් Foreign Direct Investment එනවා නම් අපේ BOI කාරා අපි ඒගොල්ලන්ට බද්සාන දෙනවා. අපි බද්සාන දීලා ඒගොල්ලන්ට උමනා කරන පාසුකම් සියල්ල දෙනවා. ඉතින් මේ ගිවිසුමෙන් අපට Foreign Direct Investment එනවායි කියන කතාවට කිසිම පදනමක් නැහැ. මම ඇත්ත කියන්නම් මේ ගිවිසුමේ ඇත්ත තේරුම. ඇත්ත අරමුණ, ඇත්ත පරමාර්ථය අපේ රටේ වැටුප් මට්ටම පහළ දැමීමයි. අපේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම පහළ දැමීමයි. මෑන් පවර් හරහා මේ රටට මේ කුඩිකාරයෝ ගෙන්නනකොට ඒ අය පුහුණු කම්කරුවන් ටෙක්නීෂන්ස්ලා ආදී වශයෙන් සඳහන් කරනකොට ඇත්තටම ඒ අයගේ වැටුප් මට්ටමට අපේ මිනිස්සුන්ගේ වැටුප් වැටෙනවා. ඒකයි වෙන්නේ. ඒ අනුව අපේ ඕක තමුන්නාසේලා මුලදීම කිව්වා. ආර්ථික ප්‍රකාශනයේදී අගමැතිතුමා කිව්වා අපේ රටේ වැටුප් මට්ටම ඉහළ වැඩි. ඒක නිසා තමයි මේ රටේ ආර්ථිකය දියුණු වෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි ආයෝජනය එන්නේ නැත්තේ. එහෙම කිව්වා තමුන්නාසේලාගේ අගමැති. ඒ නිසා මේ තමයි අපේ රටේ වැටුප් මට්ටම පහළ දැමීමේ උපක්‍රමය. මේ රටේ නිෂ්පාදන විනාශ කිරීමේ උපක්‍රමය.
මම ඉස්සෙල්ලත් මුලින්ම කිව්වා එහෙම එහෙම එයාට එන්න බෑයි කියලා.
එහෙම එන්න බෑයි කියලා
දුන්නා. දැන් ඔබතුමාට මම ඕන නම් නැවත ඒක තීරණය කරලා දෙන්න.
නෑ තමුන්නාසේ කරුණා කළා. හෙට කියන්න. මම තමුන්නාසේට අභියෝග කරනවා. හෙට තමුන්නාසේ ප්‍රකාශයක් කරන්න. මෑන් පවර් කම්පැනි වලට ලංකාවට එන්න බෑ. සිංගප්පූරු ගිවිසුම යටද කියලා. තමුන්නාසේට ප්‍රකාශයක් කරන්න.
ගරු
මාධ්‍ය ප්‍රකාශයක් කරන්න.
ගරු මන්ත්‍රීවරයා ඔබතුමාගේ කාලය අවසානයි.
හෙට මාධ්‍ය ප්‍රකාශය කරන්න.
ගරු වාසුදේව මන්ත්‍රීවරයා ඔබතුමාගේ කාලය අවසානයි.
දැන් මේ ප්‍රකාශය මෙතන කිව්වා වගේ තමුන්නාසේ නිල ප්‍රකාශයන් නිකුත් කරන්න. නෑ FTA ගිවිසුම යටතේ.
ගරු මලික් සමීක්ෂක මහත්තයා
මම කියන්නේ FTA ගිවිසුම යටතේ ප්‍රකාශයන් නිකුත් කර මේ පාර්ලිමේන්තුවේ මේ විවාදයේදී ඕන එකක්
වාසුදේව මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
උත්තර දෙන්න.
වාසුදේව මන්ත්‍රීතුමා ඔබතුමා අවසන් කරන්න.
FTA ගිවිසුම යටතේ ප්‍රකාශයක් කරන්න.
වාසුදේව මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
අභියෝග කරනවා.
අවසන් කරන මන්ත්‍රීතුමා.
මේ කියමින්
අවසන් කරනවා. ඊළඟට ගරු හර්ෂ
මේ උපක්‍රමය
හර්ෂද සිල්ව මන්ත්‍රීතුමා
මේ උපක්‍රමය මේ රටේ අපේ
හරිද? හරි.
කතා කරන්න.
ගරු වාසුදේව මන්ත්‍රීතුමා කිව්වා මේකේ අපේ චේතනාව අපේ රටේ වැටුප් තලය පල්ලෙහාට දාන්න කියලා. අතවසෙම කිසිසේත්ම අපිට එවැනි අවස්ථාවක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අපේ රටේ වැඩ කරන ජනතාවගේ වැටුප් තලය ඉහළ දාන. ඒකයි අපි මේකෙන් කරන්න උත්සාහ ගන්න. මම ඒක පැහැදිලි කරලා ඔබතුමාට දෙන්නම්. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔබතුමාත් කිව්වා මේ ණය ප්‍රශ්නේ, ඊළඟට මේ ඔබතුමා කිව්වා රුපියල අව ප්‍රමාණ වෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නවලට හේතුව මොකක්ද? මේ ප්‍රශ්නවලට හේතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය අපි ගාව නැති නිසා. ඒ විශේෂ විනිමය නැති නිසා තමයි අපි මේ විදේශන අරගෙන තියෙන්නේ. ඔබතුමා දන්නවා එන අවුරුද්දේ අපිට ඔබතුමාලාගේ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 4000 ගාණක්. ජීවිතේට අපි එච්චර ගාණක් එක අවුරුද්දකට ගෙවලා නැහැ. එතකොට අපි වග කියන රජයක් හැටියට ඒ ණය ගෙවනවා. ඒ ණය ගෙවනවා. ඒ වගේම 2020, 2021, 2022 කියන අවුරුදු හතරේ අපිට ඩොලර් මිලියන මං හිතන්නේ 15,000කට around 15 billion dollars අපිට ගෙවන්න තියෙනවා ඒ ණය. ඇයි අපිට මෙච්චර ණය ගන්න උනේ? ඇයි අපිට මෙච්චර ඩොලර් ණය ගන්න සිද්ධ වෙන්නේ? අපිට සිද්ධ වෙන්නේ මම කලින් කිව්වා වගේ ඩොලර් ආදායම අපිට මරදි නිසා. මං ගරු මේ මුලාසුනාරුවට මන්ත්‍රීතුමනේ මං චාට් වාගයක් පෙන්වන්න කැමතියි. එව්වා මේ හැන්සාර්ට් ගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ අපේ රටේ අපනයන වැඩිවීම. කාටත් පේනවා මේක ඉහළට යනවා. 1960 ගණන් වල ඉඳලා දැන් වෙනකොට සෑහෙන දුරට ඉහළට ගිහිල්ලා. ඒක කාට හරි මේක බැලුවහම කියන්න පුළුවන් බලන්න කොච්චර හොඳද අපේ රටේ අපනයන වර්ධනය වෙලා. දැන් මේ රතු පාටක මතක තියාගන්න. දැන් අපි ඊළඟ පිටට පෙරෙව්වොත් පේන්නේ රතු පාටක පේනවද? මේ තියෙන්නේ කහ පාටට තියෙන්නේ වියට්නාමය, මේ නිල් පාටට තියෙන්නේ තායිලන්තය. රතු පාටට අර අපි දැක්කේ ඉහළට යන මේ ග්‍රාෆ් එක, ඒක තමයි මේ යටින් පල්ලෙහාට තියෙන්නේ. දැන් එතකොට ඒක පේන්නේත් නැහැ. එච්චරට චූටි. මොකද අපි එදා 1960 ගණන් වල ඉඳලා අද වෙනකොට අපි අපනයනය කරන්නේ බාණ්ඩ ඩොලර් බිලියන 11ක විතර ප්‍රමාණයක්. නමුත් වියට්නාමයේ අපිට පස්සේ මේ ළඟදී අපනයනය කරන්න පටන් අරන් ඩොලර් බිලියන 225ක් විතර අපනයනය කරනවා. 225ක් විතර. හරි. ඊට පස්සේ තායිලන්තේ ඩොලර් බිලියන 250ක් විතර අපනයනය කරනවා. දැන් එතකොට එහෙමනම් මොකද්ද මේ වෙන්නේ අපේ රටට? ඇයි අපේ රටට මෙවැනි පීඩනයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? මේ රූපරාමුවෙන් හරි මං හිතන්නේ සාමාන්‍ය දරුවෙක්ට තේරෙනවා මේ ප්‍රශ්නේ. මම මේවා ඔක්කොම හැන්සාට් ගත කරන්න කියනවා. මෙතන පෙන්නන්නේ මේ ලංකාව 1990 අපේ දළදේශීය නිෂ්පාදනයෙන් 30% බාණ්ඩ හා සේවා අපනයනය කරලා තියෙනවා 30%. ඒක 2000 වෙනකොට 39%ට වැඩි වෙලා තියෙනවා. 39%ට වැඩි වෙලා දෙගුණ මේ 30 ඉඳලා 39%ට. අවාසනාවකට 2014 අන්තිම වෙනකොට මේක 39 ඉඳලා 121ට 50%කින් අඩු වෙලා තියෙනවා. එතකොට අනිත් රටවල් වලට ඒ කාලේදී මොකද වුනේ? අර මං කලින් පෙන්නවා වගේ 2014 අග වෙනකොට දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව විශාල රටවල්, අපේ වගේ පොඩි රටවල් නෙමෙයි විශාල රටවල්, ඉන්දියාව වගේ රටක් 107 ඉඳලා 123ට වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ චීනේ 116 ඉඳලා 123ට වැඩි වෙලා තියෙනවා. නමුත් කුඩා රටවල් ගන්න වියට්නාමේ 120 ගණන් වල ඉඳලා 186ට වැඩි වෙලා තියෙනවා. ඊළඟට සිංගප්පූරුව ගත්තොත් 188ට වැඩි වෙලා තියෙනවා. කොහොම කාගෙන් හරි අහන්න පුළුවන් 188කට කොහොමද අපනයනය කරන්නේ? දළදේශීය නිෂ්පාදනයත් 100 නම්. ඒකට උත්තරේ තමයි ආනයනය කරනවා, අගේ එකතු කරනවා, අපනයනය කරනවා. සිංගප්පූරුව තමයි ඩීසල්, පෙට්‍රෝල්, ඒවියේෂන් ෆියුවල් වැඩිපුරම අපනයනය කරන්නේ. හැබැයි ඒගොල්ලෝ බොරතෙල් ආනයනය කරනවා. ඒක අගේ එකතු කරලා අපනයනය කරනවා. හරි. දැන් අනිත් ලොකුම ප්‍රශ්නේ, වාසුදේව ගරු මන්ත්‍රීතුමා, ලොකුම ප්‍රශ්නේ තමයි අපි අපනයනය කරන්නේ වයසට ගිය බාණ්ඩ. වයසට ගියවුවා. මොකද මම මේකෙන් උත්සාහ කරන්නේ කියන්නේ මේ රූපරාමුව ගත්තොත් මේ රතු පාටට තියෙන්නේ 2000 ඉඳලා 2014 වෙනකන් අපි හඳුනලා දීපු බාණ්ඩ 100ට මං හිතන්නේ 1%කටත් අඩුයි. අනිත් රටවල් සමග සංසන්දනය කරන මේ ලංකාව උදාහරණයක් ඇරෙන්නේ වියට්නාමයේ සංසන්දනය කරනකොට අලුත් බාණ්ඩ තියෙනවා මේ තියෙන ඇනුවලයිස් එක්ස්ප්‍රෝ ග්‍රෝත් අපේ වගේ 10 ගුණයකට වඩා. මම මේ කියන්න හදන්නේ අපේ රටට බැරි වෙලා තියෙනවා අලුත් අපනයන බාණ්ඩ හඳුන්වලා දෙන්න. අපි කවුරුත් දන්නවනේ මේ කතාව. හරි. නෑ, රිෆයිනරි එක දාප එක මම පිළිගන්න. ඒක හරි. අපිට මේ රිෆයිනරි එක මදි, අපි තව රිෆයිනරි දාන්න ඕන. හරි. ගරු මන්ත්‍රීතුමා, අද මලික් ඇමතුමා කිව්වා මේ සිංගප්පූරුව ගිවිසුම හරහා හම්බන්තොට අලුත් රිෆයිනරි එකක් අරින්න ඩොලර් බිලියන 14.8 ආයෝජනයක් ගේන්න ඔවුන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 1400 ගාණක්. එවැනි ආයෝජන අපි බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට හරි ඔබතුමාගේ කාලේ ගෙනවන වඩා හොඳයි. අපේ නෑ ඒ කාලේ ගේන්න බැරි වුණා. නොකුත් හේතුන් තිබුණා. නමුත් දැන් අපි මේක ඉස්සරහට අරගෙන යනවා. දැන් මම උදාහරණ නෑ කරුණාකර මම මේ කියන්න උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනේ, අපිට අවශ්‍ය වෙන්නේ අලුත් බාණ්ඩ, නව ඉපයුම්, හරි, නව උත්පාදන, හරි මෝ ටෙක්නෝලජි අපි හැමදාම කතා කරනවා. ඉහළ තරඟකාරීත්වයක් යුදු අපිට තාක්ෂණයේ වැඩිපුර තියෙන බාණ්ඩ. ප්‍රේමදාස මහත්තයා අපිට ඇඟලුම් හඳුන්වලා දුන්නයින් පස්සේ කට්ටිය ඒකට සමහරු හිනහ වුණා ඒ අවස්ථාවේදී. තවමත් අපි ඒකනේ කරන්නේ. තවමත් අපි ඒකයි කරන්නේ. ඔබතුමාට මේ රූප රාම්බු සටහන පෙන්වන්න කැමතියි. මේක ඉතාමත්ම වැදගත්. මේකෙන් පෙන්වන්නේ මේ කහපාටට තියෙන්නේ මේ ශ්‍රී ලංකාව 1965. මේ අපි පිටරට ඇව්වේ තේ ස්පයිසස් පොඩි පොඩි මේ සරල භාණ්ඩ. ඊට පස්සේ අපි 1970 යනකොට ඒ කහපාටක පොඩ්ඩක් අඩු වෙලා අපි ඇඟලුම් යනාදී ඒ පොඩ්ඩක් තාක්ෂණය වැඩි භාණ්ඩ පිටරට අරින්න පුරුදු වුණා. ඊට පස්සේ 2015 වෙනකොට අපි ඇඟලුම් වැඩිපුර අපනයනය කරනවා. තේ සහ කෘෂිකර්ම අපනයන අඩු වෙනවා. හරි එතකොට යම්කිසි විදියකට දියුණුවක් තියෙන බව පේනවා. නමුත් අපි ඒකම ගත්තොත් මම මේ අවස්ථාවේ තායිලන්තයේ තියෙනවා. ඒ තායිලන්තේ අපි මග ඇරලා අපි වියට්නාමේ ගමු. වියට්නාමේ ගත්තොත් එහෙම මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ තිබ්බ ලොකු මේ රෝස පාට බොක්ස් එකක්. ඒකේ තිබුණේ රබර්, ක්‍රූඩ් රබර්. ඒගොල්ලොත් අපි වාගේ තමයි. නිකන් ලේටෙක්ස් රබර් කිරි තමයි ඒ කාලේ ඇරි. ඊට පස්සේ කෘෂිකර්ම භාණ්ඩ තිබුණා යම්කිසි ප්‍රමාණයක්. 61% තිබ්බේ අර මං කිව්වා වාගේ ක්‍රූඩ් රබර්. ඊට පස්සේ 1990 වෙනකොට ඒගොල්ලෝ මාළු ඊළඟට ප්‍රිපෙයාඩ් ප්‍රෙපරේෂන්ස් සීරියල්ස් වගේ යම් තාක්ෂණ යම්කිසි පොඩ්ඩක් ඊට වඩා එදාට වඩා එකතු කරගත්තා. නමුත් අර තැඹිලි රෝස පාටට තිබිච්ච ප්‍රයිමරි ගුඩ්සුත් තිබුණා. හැබැයි දැන් බලන්න 2015 වෙනකොට කහ පාටෙව්වත් නැහැ, රෝස පාටෙව්වත් නැහැ. මොනවද තියෙන්නේ? නිල් පාටෙව්වා. නිල් පාටෙව්වා කියන්නේ මොනවද? නිල් පාටෙව්වා තමයි ටෙලිකමියුනිකේෂන්, සවුන්ඩ් රෙකෝඩින්, ඉක්විප්මන්ට්, ඉලෙක්ට්‍රික් මැෂිනරි, අප්ලයන්සස්, ඔෆිස් මැෂිනරි යනාදී වශයෙන්. එතකොට මොකද මේ වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ මේ අවුරුදු කිහිපයේදී හරි අපේ අපනයන පැසිය වැඩිදුර දියුණු වෙලා අපි අලුත් නවෝත්පාදන ගෙනල්ලා අගය වැඩි භාණ්ඩ බවට පරිවර්තනය කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මෙන්න මේකයි හේතුව. එදා මම රූපවාහිනී වැඩසටහනකදී මේ තර්ක කරනකොට කිව්වා අපිට සරල භාණ්ඩ වලින් සංකීර්ණ භාණ්ඩ හදන්න යන්න ඕනේ. දැන් අපි ඉංග්‍රීසි අකුරු ගත්තොත් එහෙම මම එදා ගත්ත උදාහරණයම ගන්න. C අකුරයි, A අකුරයි, T අකුරයි ගත්තොත් ඒ අකුරු තුනෙන් අපිට වචන තුනක් හදත හැකි. A කියන වචනේ හදත හැකි member of parliament. ඊට පස්සේ at කියන වචනේ හදත හැකි. At the chamber. ඊට පස්සේ cat කියන වචනේ හදත හැකි. කැට්ටන හොට්ටින් රූෆරි මක්කර කියලා ඔය තුන විතරයි හදන්න පුළුවන්. දැන් ඒ තමයි අපේ තියෙන තාක්ෂණය. අපි හිතනවා නම් මේ උදාහරණයට අනුව එව්වා තමයි අපිට තියෙන තාක්ෂණය අපිට හදන්න පුළුවන් මේ සරල භාණ්ඩ පමණයි. නමුත් අර මං කලින් පෙන්නපු විදියට සරල භාණ්ඩ හදලා අපිට අපනයන වෙළඳ පොළ ලෝකයේ ජයග්‍රහණය කරගන්න අමාරුයි. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ වගේ සරල භාණ්ඩ අනිත් බොහෝ රටවල් වලටත් හදන්න පුළුවන්. අපි අපනයනය කරන භාණ්ඩ පැසිය රටවල් ගත්තොත් 100ක් ගත්තොත් 180 ගානකට අපේ භාණ්ඩ හදන්න පුළුවන්. 180 ගානකටම මේ සපත්තු හදන්න පුළුවන්. ඒ 180 ගානටම ෂර්ට් මහන්න පුළුවන්. අපිට කියලා මහා ලොකු මේ මොනොපොලි එකක්, ඔලිගොපොලි එකක් අපිට තියාගන්න බෑ. ස්පෙෂලයිසේෂන් එකක් අපිට තියාගන්න බෑ. එහෙමනම් අපිට කැට් කියන වචනේ මදි. අපි ඊට වඩා එහෙට යන්න ඕනේ. කැටගරි වගේ වචනයක් හදන්න ඕනේ. එහෙමනම් එහෙමත් නැත්නම් කැටස්ට්‍රොෆි වගේ වචනයක් හදන්න පුළුවන්. දැන් කැටගරි හරි කැටස්ට්‍රොෆි කියන වචනයක් හදන්න CAT වලින් බෑ. ඒකට තව අකුරු ඕනේ. ඒක තමයි තාක්ෂණය. එතකොට අපිට මේ රටේ තාක්ෂණය නැත්නම් අපි ඒ තාක්ෂණය ගේන්න ඕනේ. එක ක්‍රමයක් තමයි අපිට ඍජු විදේශ ආයෝජන හරහා ඒ තාක්ෂණය ගේනවා. එහෙමත් නැත්නම් අපේ ශ්‍රී ලාංකිකයන් පිටරට වැඩ කරන ඔවුන් නැවත ගෙන්වා ගැනීම හරහා ඒ තාක්ෂණය ගේනවා. එහෙමත් නැත්නම් මෝඩ් 3 එක හරහා ආයෝජනයක් හරහා ඒ ඉහළ මේ තාක්ෂණය තියෙන එන්ජිනේරු මහත්තුරු ඒ වගේ කට්ටිය අරගෙනනවා. IT services ඒක ඒක බොහොම හොඳයි. අපි ඒකට තවදුරටත් සහන ලබා දෙනවා. මංගලමතුමා කිව්ව තව සති 6කින් යම් කිසි පොඩි පොඩි වෙනස්කම් කරන්න තියෙනවා කියලා ඉන්ලන්ඩ් රෙවෙනියු ඇක්ට් එකේ සති 6කින් ඒවා කරනවා. ඔවුන්ට ඇත්ත වශයෙන්ම we are going to give them incentives like no other, right? We are going to encourage them. ඒක හොඳයි. ඒක හොඳටම හොඳයි. අපේ රටේ ඉතාමත් ඒක දියුණු වෙමින් පවතිනවා. අපි ඒක ගැන හොඳ කියනවා. එතකොට දැන් අපිට අවශ්‍ය වෙලා තියෙන තාක්ෂණය ගේන අර අලුත් අකුරු ගේන්න ඕනේ. ඒ අලුත් අකුරු ගෙනහම තමයි අපිට ලොකු වචන හදන්න පුළුවන් වෙන්නේ. ලොකු වචන හැදුවොත් තමයි ඒ ලොකු වචන අපිට අනිත් කට්ටියත් එක්ක තරඟකාරීත්වයක් නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් 182ක් රටවල් වලට කැටගරි කියන වචනේ හදන්නවත් කැටස්ට්‍රොෆි කියන වචනේ හදන්නවත් බෑ. ඉතින්
මට
විනාඩි 5ක් දෙන්න මම කවුරු හරි දෙන්න. හරි. එතකොට අපි උත්සාහ කරන්නේ මේක වෙළඳ කිවිසුමකට වඩා එහා ගිය ආයෝජන ලබා ගැනීමේ කිවිසුමක්. එහෙමනම් බොහොම ස්තුතියි. එතකොට අපි එහෙමනම් අපේ ප්‍රශ්නෙට යන්. අපි පටන් ගත්ත ප්‍රශ්නෙ තමයි අපේ ලොකු ණය ප්‍රමාණයක් තියෙනවා. ඒ ඩොලර් ණය ගෙවන්න අපිට හැකියාවක් නැහැ. මොකද අපේ ආපනායන අපිට අවශ්‍ය තරමට දියුණු වෙලා නැහැ. ඒකට එක හේතුවක් තමයි අපි අපනායනය කරන්නේ මේ ලෝකේ බොහෝ රටවල් වලට අපනායනය කරන්න පුළුවන් සරල බාණ්ඩ. එහෙමනම් මේ ප්‍රශ්නට විසඳුම තියෙන්නේ අපනායන සංකීර්ණ අපනායන ලබා ගැනීම සඳහා අවශ්‍ය ආයෝජන ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කරන්න. ස්පෙસિෆික් ඔබතුමත් එකගෙනවා, මාත් එක ගරු මන්ත්‍රීතුමා ඔබතුමත් එකගෙනවා, අපි ඔක්කොම එකගෙනවා. එතකොට මෙතන අපි නොයේකුත් දේවල් ගැන කතා කරා. අපද්‍රව්‍ය හෙට මෙහෙට ගැන ඕව බොරු කතා. හරි, ඕව හොඳයි මේ ගැලරියට. නමුත් අපි ගැලරිය නෙවෙයිනේ කතා කරන්නේ, අපි කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ. එතකොට මේකේ මූලික හරය වෙන්නේ ගරු මන්ත්‍රීතුමා ඒ සංකීර්ණ භාණ්ඩ නිර්මාණය කරලා එව්වා අපනයනය කරලා ඒ හරහා අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. දැන් කවුද කිව්ව ඇයි මේ සිංගප්පූර පොඩි රටක් ඒ රටත් එක්ක මොනවටද මේ ගිවිසුම් අත්සන් කරන්න කියලා? මම මේකත් මේ හැන්සාට් ගත කරන්න කැමති. සිංගප්පූරව රටවල් 32ක් එක ගිවිසුම් අත්සන් කළා.
ඔබතුමන් කාලය අවසන්ය.
මට
තව මිනිත්තු කීයක් අවශ්‍යද?
පහ.
තව මිනිත්තු තුනකින් අවසන් කරනවා.
හරි. එතකොට සිංගප්පූර රටවල් 35ක් එක අත්සන් කළා තියෙනවා. හරි, එතකොට අනිත් කට්ටිය මොඩයිද සිංගප්පූරත් එක අත්සන් කරන්නේ? ඇමරිකාව අත්සන් කළා තියෙනවා. ඊට පස්සේ චීනය අත්සන්. මම මේවා හැන්සාට් කරන්න. ඔව්, මෙව්වා චීනය අත්සන් කළා තියෙනවා. ඕස්ට්‍රේලියාව අත්සන් කළා තියෙනවා. ඔබ දන්නවද ගරු මන්ත්‍රීතුමා, ඉන්දියාව චීනෙත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ ඒ ප්‍රොෆෙෂනල් කැටගරිස් 162ක් විවෘත කළා තියෙනවා මෝඩ් 4 එකේ. ඉන්දියාවේ ඩොක්ටර්ලට ප්‍රොක්ටර්ලට ඉංජිනියර්ලට ආකිටෙක්ලට ලෝයස්ලට සිංගප්පූරට යන්න පුළුවන්. 162ක් විවෘත කළා තියෙනවා. අපි එකක්වත් විවෘත කළා නැහැ. අපි එකක්වත් විවෘත කළා නැහැ. ඉතින් ඒ නිසා මම මේ කියන්න හදන්නේ අපි මේ වෙළඳ ගිවිසුම් හරහා ගෝලීය නිෂ්පාදන ජාලයට ඇතුළත් වෙන්න ඕනේ. ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක්ස්, තමන්ගේ ටෙලිෆෝන් එක, තමන්ගේ වාහනේ, රටවල් කිහිපයක් එකතු වෙලා හදන්න. අපි බාධක දැම්මොත්, අපි ගේට්ටු දැම්මොත් ඒ වෙළඳාම ඇති වෙන්නේ නැහැ. මොකද වෙන රටක් සමග ඒ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් එකට එකතු වෙනවා. අවසාන වශයෙන් මම මෙන්න මේක කියලා නවත්වනවා ගරු මේ සභාපතිතුමනි. අපි හිතන්න ඕනේ අපේ දරුවෝ ගැන. අර කවුද ඉස්සෙල්ලා කතා කරපු විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ මෙන්න මේ පින්තූරේ ඔබතුමා අධ්‍යයනය කරන්න. මම ඔබතුමාට මේකේ වන්නා. මේක තමයි RCEP කියන ගිවිසුම, රීජනල් කොම්ප්‍රිහෙන්සිව් ඉකනොමික් පාර්ට්නර්ෂිප්. මේ අවුරුද්ද ඉවර වෙනකොට මේ සම්පූර්ණ ආසියානු කලාපෙම එක වෙළඳ ගිවිසුමකට එකඟ වෙනවා. ඒක තමයි RCEP. හැබැයි හොඳට බැලුවොත් පේනවා, මේ ටීවී එකේ පේනවා, මොකද්ද ඒ ගිවිසුමට නැති එකම රට? එකම රට මොකද්ද කරුව මන්ත්‍රීතුමා? ලංකාව. එකම රට බංග්ලාදේශයේ දැනට නැහැ. නමුත් බංග්ලාදේශයේ මේක රෙනවා. එතකොට චීනේ, ඉන්දියාව, මියන්මාරේ, ලාඕසේ, සවුත් කොරියාව, ජපානේ, වියට්නාමේ, තායිලන්තේ, කාම්බෝජය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බ්‍රූනායි, මැලේසියා, ෆිලිපීන්ස්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් ඔක්කොම එක ගිවිසුමකට එකඟ වෙනවා. ගුඩ්ස් ඇන්ඩ් සර්විසස් ඔවුන්ගේ විවෘත කිරීම් සිද්ධ වෙනවා. ඔවුන් එකතු වෙනවා. එතකොට අපි කොන් වෙනවා. අපි කොන් වුණොත් ඔබතුමා විශ්වාස කරන්න කාටද මේක පාඩුව? ශ්‍රී ලංකාවටද එහෙම නැත්නම් අනිත් රටවල් සියලුම රටවල් වලටද? ඔබතුමා මං ගරු කරන මන්ත්‍රීවරයෙක්. ඔබතුමා ඉස්සල කිව්වා හරි
ඕනේ
අවශ්‍යතාවය තමයි. අපි ඒ නිසා මෙතන මේ මොනවාද ගැලරියකට කතා කරන්නේ නැතුව අපි හරයක් තියෙන විදිහට මේක විවාද කරලා හරි තැනට අරගෙන යන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්ප වාසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.